మీలంగట గారు రాజు సేనరత్న ఎమ్మెత్తుమా
గారు ములసనభవన మంత్రితుమని మమ ఉదే దీర్ఘ వశేన్ ఔషధ ప్రతిపత్తి సహ జాతిక ఔషధ నియామన అధికారి వశేన్ అపి పౌగి అవరుద్ ఎకతుల కరపు క్రియామార్గ సియల్లమ మే గరు సభావట దనుందున్నా మమ కరుణు కీపయక్ దన మే మంత్రివరు కథాకరు వెదగత్ కరుణు కీపయక్ దన కియన్నై నగిట్టే ఎకక్ తమై మే బద్ద కిరీమే శల్య కర్మ అపే ఆశు మంత్రితుమా మాచార్య ఆశు మంత్రితుమా మే పిలిబంద కథాకరా మే ట్రాన్స్ప్లాంట్ సర్జరీ మేక తమై దాంగ్ అపి మేరటే శల్య కర్మ వల ఇదిరి అనాగతే తిబెన మెతన ఇది ఎనిసా అయవ్యయ బద్ధ కిరీమ ఇతామత్మ వెదగత్ మేకది అపి వకుగడు బద్ధకరీమ అపి కాల పరిచేదిక తిల అపి కరగనేనో నము తీటపస్సే అపి ప్రారంభకరా జాతిక రోహలేది మగే భార్య వేదా జాతిక రోహలే అధ్యక్షకవర్య వేళ ఇన్నకొట సంవిధానికరా ఏ రోగియాగే పెనహలు దెకత్ వకుగడు దెకత్ అక్మావత్ ఏ పహమ ఇకవర బద్ధకరన్నట్టు ఇకవర అయింకర్ల పస్తేన కూడా బద్ధకరన్నట ఇక ఇతామత సార్థక కరుణ పెనహలు దెక్క పెనహల్ల లంకావే కీర్తిమత్ నీతివేది వెనువెంగ్ గే పెనహలు బద్ధకిరీమకరా నవలోక రోహలేది ఏకది వకుగడు దెక్క సహా అక్మావ జాతిక రోహలే బద్ధకరా ఏ విలావేది ఏక తమై లంకావే పలవిని అక్మా బద్ధ లివర్ ట్రాన్స్ప్లాంట్గా నమ్మత ఎతనింగ్ ఎహాట ఏక కడాకప్పల్ కరా మే వగేమ యదా మహాచార్య మందిక విజయరత్న శల్య వైద్య మందిక విజయరత్న మెత్తు మా మేక్ కరే ఏక ప్రధానత్వేన్ ఇట పాసే ట్రాన్స్ప్లాంట్ సర్జన్ కెనిక్ మా లంకావటావా వైద్య అరుణ ఏ దిన్నమ ఎకతు వేళ మేక కరన్నట అదువా సేలు దేవాలు కడాగప్పాలి కరా నమూత్ మమ ఆవట పాసే మమ్మ మేక పిలిమాదో దెనువత్ వేళ తిబను నిసా మమ దిదాస్ పహలువే ఆవట పస్సే మమ కివ్వా జూలి మాస పలవినిద వెనకొట మమ దకిన్నోనే నెవత పలవిని లివర్ ట్రాన్స్ప్లాంట్ ఎక్కేల ఏ అనో జూలి మాసే దివనిద దిదాస్ పహలువేది నెవత ఆరంభ కరా అక్మాబద్ధే ఇతా సార్థక ఏక కరా ఏక కరాట పస్సే మమ రోగాతురేలా మమ సింగపూర్ ఎన్నకొట దేవని లివర్ ట్రాన్స్ప్లాంట్ కరానట హమూన తవత్ రోగి ఎక్వ మే రోగి ఎక్ హమూన మరణాసన్నమ ఇన్న శీసున్ ఇన్న రోగి ఎక్వ ఏ విలా వైద్యవరు అనితే వైద్యవరు కరేమ కాద మే శల్యగారు తమై సేలుమ శల్య వైద్యురు పావచ్చుకరాన్ని మొహుగే మే వెడపిల్లల కడాగప్పాలు కిరీం సదా ఉదయవరువే ఏ శల్యగారే ఓం కరేమునాద విషబీజ తిబెన శల్యక్రమార సెప్టిక్ సర్జరీస్ కీలా తీయనో సమాలట హదిసి అనతుర ఆవామ ఏ మేవ ఒక్కమ దూవిలి తెక్కగేన శల్యకర్మ ఎగలో దిగక్కరా ఏ దిగక్కరామ మేక మే ఏ స్టెరిలైజ్ కరన్నట కాల పరిచ్ఛేదయక్ నే థియేటర్క దేవని శల్యకర్మయా కిరీమిందా ఏ అను ఇక కడాకప్పాలున అలా రోగియా మెరవున ఇతరుత అక్మాబద్ధే నతి ఉనా ఎతోటి ఏ రోగి అత్ మెరైనవో అక్మావ గన్నైన రోగి అత్ దవసకి మెరలేను ఇది మేవగే తమ జీవిత గన కల్పనాకరణ నెతువ తమ తమంగే కుహక సితువిలు నిసా మేవగే కడాగప్పల్ కిరీం తీవిన ఏ నిసా ఏ వగేమ తమై దమ్ మెతుమా కివక దమ్ మేకట పస్సే అప్పుడు లివర్ ట్రాన్స్ప్లాంట్ పంటర పస్సే మమ కల్పనాకర లంకావే పలవిని హార్ట్ ట్రాన్స్ప్లాంట్గా కలిగితూకేలా ఏనిసా విశేషజ్ఞ వైద్య మహేంద్ర మునిసింగత్ ఎక్క సతాగల్లా అపే కార్డియోలజీ యూనిట్కే మావ శల్యకర్మేట భాజనే కరపు విశేషజ్ఞ వైద్య శివదాసన్ మహాత్మ్యరత్ కథాగల్లా మొగద ఊతమాయి సింగపూర్వే సభాపతి దూరే దారాన్ని ట్రాన్స్ప్లాంట్ సర్జరీ వల్ల ఏ ఇన్న ముదమ ట్రాన్స్ప్లాంట్ సర్జన్ హార్ట్ ట్రాన్స్ప్లాంట్ సర్జన్ యావ దివరక్ మేహ లంకావటికి నెలలా అపి సాకచ్చా కరలా థియేటర్స్ దిగమహదల కార్డియోలజీ యూనిట్కే పలవిని హార్ట్ ట్రాన్స్ప్లాంట్కి అవి ఆరంభకరన్నట్టు ఇచ్చినాయి ఏ అతరే తమాయి మహానువర రోహలి హార్ట్ ట్రాన్స్ప్లాంట్కే విశాఖ వైద్య కార్డియోథొరసిక్ సర్జన్ అనిల్ అభివిక్రమ్ మెతిమా మంగిక ధనువత్ ఉన్న హ్యాటి ఉత్తమాట కథాగల్ల విస్తర అరగిన ఉత్తమాట శుభపతల మంగిటి పాసి గియా మహానువర రోహాలట వీళ్ళ రోగి అవత్ దెకబలాగత్తా ఇటు పాసి దేవుని వరాత్ మంగ్ జాతికర මහනුවර රෝහලට ගිහිල්ලා ඒ රෝගී කාන්තාවන්න එතකොට ඇත්තටම එයා ඇවිදගෙන ආවේ මාව හම්බෙන්න. ඊට පස්සේ පඩි නැගලා පෙන්නුවා මට. මාත් එක්ක ගමන් කරා එහාට මෙහාට ගියා ඒ කාන්තාව. එයාගේ ස්වාමි පුරුෂයා ඉතාමත්ම සතුටෙන් හිටියේ. ඒ විතරක් නෙවෙයි මගෙන් ඉල්ලීමක් කරා ඒ විශේෂඥ වෛද්‍යවරයා. මෑයට තියෙන ඉතා ඒ නිවස ඉතාමත්ම හොඳ නැහැ. නැවත විස බීජ එන්න පුළුවන්. ඒ නිසා අලුත් ගයක් කලින් දෙන්න. මම වහාම සජිත් ප්‍රේමදාස නිවාසය ඇමතුමාට කතා කරලා රාත්‍රියේම නිවසකුත් ලෑස්ති කරලා දුන්නා. අනුරාධපුර ප්‍රදේශයේ අලුත්ම නිවසක් ඇයට ජීවත් වෙන්නට මෙතනින් ගියාට පස්සේ. එතකොට ඒ අනිල් අභිවික්‍රම මැතිතුමායි කියන්නේ ඔහු අවිවාහකයි. ඔහු කිසිම පුද්ගලික වෛද්‍ය ක්‍රමයක් කරන්නේ නැහැ. ඔහු මුළු කාල පරිච්ඡේදෙම මේ හෘද ශල්‍ය වෛද්‍ය ධූරය කරන්නට. එතකොට එතුමාගේ දෙමව්පියංග බලාගෙන ගාල්ලේ ඉන්න එතුමා සම්පූර්ණයෙන්ම මේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවට තමයි ජීවිතය කැප කළ තියෙන්නේ. එතුමා පුද්ගලික වෛද්‍ය විද්‍යාව මොනක්වත් වෛද්‍ය ක්‍රම කිසිම දෙයක් කරන්නේ නැහැ. මුළු දවසම පුළුවන් නම් කරන්නේ ඒ මහනුවර රෝහලේ ශල්‍ය කර්ම. ඇත්තට මේ මහනුවර රෝහලේ එවැනි රෝහලක හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට්යක් කරනවායි කියවම ඒක ආශ්චර්යයක්. අපි දැකලා තියෙන පිටරටවලල හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්නට ඒගොල්ලෝ ලෑස්ති වෙන ඒ ප්‍රෙපරේටරි මෙතඩ්ස්. එතකොට ඒවයි තියෙන අති විශේෂ මේවා ඒවයි තිබෙන පහසුකම් බැලුවාම මේ සාමාන්‍ය පහසුකම් සහිත ශල්‍යගාරයක මේ තරම් ලස්සනට කරයි කියන එක. ඒ වගේ වෛද්‍ය කණ්ඩායමක් එකතු කරගෙන දැන් මේකෙන් තමයි එතුමාට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. දෙවනි මම දෙවනි වරට ගිය වෙලාවේ එතුමා මාව අණගහගෙන ගිහිල්ලා එතුමා පෙන්වුවා මේ දෙවනි ට්‍රාන්ස්ප්ලාන්ට් එකට ඉන්න ගෑණු ළමයා. එතුමා බොහොම සරල විදියට මේ ට්‍රාන්ස්ප්ලාන්ට් කියන්නේ තියෙන්නේ එතුමාත් එක්ක කතා කරාම මං හිතන්නේ ඕන රෝගියෙකුට හිතේ තියෙන සියලුම බිය නැති වෙලා. මට රෝගී ළමයා ගෑණු ළමයා පෙන්වලා කිව්වේ මට කිව්වස මේ තමයි මගේ දෙවනි ට්‍රාන්ස්ප්ලාන්ට් කරන ලෙඩා. මෙයාගේ මෙහෙම තියෙනවා මට දැන් හાર્ට් එකක් තියෙනවා. ඒ මම මේ බලාගෙන ඉන්නේ ඒ හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් එක හොඳයි. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා 120ක විතර. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අපි මෙයාට හයි කරනවා. එහෙමම කියනවා. මෙයාට හයි කරනවා. පස්සේ කාලේක ප්‍රශ්නයක් වුණොත් ඒක ගලවලා මම තව එකක් දානවා. එහෙම තමයි එයා කිව්වේ. ඒක ගලවලා තව එකක් දානවා. ඒක සරල විදිහට. ඒ ළමයාත් හොඳට hina වෙවි ඉන්නවා. මොකද ඇත්තටම මට වුණත් ඉදුනේ එතකොට කිසිම බයක් නැහැ මේ මව්ගේ මව් ඒ තරම්මම හිත ශක්තිමත් මේ තමන් කරන වැඩ ගන්න. ඔහු මේ පළවෙනි ශල්‍ය කර්මය කරනකොටත් ඔහු දුරකථනයෙන් ලන්ඩන් වල ඔහුගේ ගුරුවරයාත් එක්ක ඒ සියලුම සාකච්ඡා කරමින් ඒ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් තමයි මුළු ශල්‍ය කර්මය ඔහු ඒ පැය ගණනාවම එතුමා කරේ. ඉතින් ඒ විදිහට එතුමා ලංකාවේ පළවෙනි ශල්‍ය කර්මය. මතක තියාගෙන අපි ඔක්කොම ශල්‍ය කර්ම පිටරට කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට්ස් කරලා අවුරුදු ගණනාවකින් අපි ආරම්භ කරා. ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට්ස් කරා. නමුත් අපිට අවුරුදු 50ක් ගියා හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න. ලෝකේ පළවෙනි හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරේ 1967 ඩොක්ටර් මේ කවුද බර්න්හાર્ට්. ඒ හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරේ ඩෙන්ටල් සර්ජන් කෙනෙකුට. ඒගොල්ලෝ කිව්වා ඒක සාර්ථක වුණේ හුඟක්ම ඒ පේෂන්ට්ුත් ඩොක්ටර් කෙනෙක්ින්ද. ඒ දෙන්නම වෛද්‍යවරුන්ද. මොකද එතකොට එයාට හොඳ අවබෝධයක් තිබුණා පරිස්සම් වීම ගැන 1967 වගේ කාලයක කරේ. එදාට පස්සේ අපිට අවුරුදු 50ක් ගියා. 2017 වෙනකන් ගියා. මෙච්චර දීර්ඝ කාලයක් ගියා හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්නට. ඉතින් එහෙම කරලත් දැන් මේ දෙවනි වර මේ ඔක්කොම ලෑස්ති කරලා තිබෙද්දි තමයි මේ නිර්ණයින්දක වෛද්‍යවරිය එතුමා මට කතා කරා. වෛද්‍ය අනිල් අභේක්‍රම මේක සම්පූර්ණයෙන් කඩාකප්පල් කරේ. මේක මා අපරාධයක්. මේ සමහර වෛද්‍යවරුන්ට තේරෙන්නේ නැහැ ජීවිතයක තියෙන වටිනාකම මොකක්ද. මට මතකයි මම මේ ඖෂධ ගැන මිල ගැන කතා කරනකොට එදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු එක්තරා ප්‍රධාන නිලධාරියෙක් මහාචාර්යවරයා මම මේ ඖෂධ ගැන කියනකොට හොඳම ඖෂධ අරගෙන හොඳම ඒවා තමයි අපි මේ දෙන්න ඕනේ ඒවා කියනකොට මේ ඖෂධවල මිල ගැන කතා කරනකොට ඔහු කිව්වා මට ඇමතිතුමා මේ ඔය තරම් විශාල මුදලක් වැය කරන එක තේරුමක් නැහැ මේ වගේ පිළිකා රෝගියෙකුට. මොකද ඔය ඖෂධය නිසා ඕනනම් ඔච්චර වියදම් කරත් වැඩිම වුණොත් තව මාස 4යි එයාට වැඩිපුර ජීවත් වෙන්න පුළුවන් කියලා. මම එතකොට එයාට කිව්වා ඔයා මතක තියාගන්න. එයාගේ නම කියලා මම කිව්වා ඔයා මතක තියාගන්න. ඔය විදිහට ජීවිත විදිහා බලන්න එපා. ඔයාට ඔය ජීවිතේ ඔය තැනට ආවොත් ඔයාට කිව්වත් මාස හතරක් නෙමෙයි තව දවස් හතරක් ජීවත් වෙන්න පුළුවන්. නමුත් මිලියන හතරක් තව වැඩිපුර වැය කරන්න වෙනවා ඒ දවස් හතර ඉන්න කියලා. මං කිව්වා ඒ මිලියන හතරත් ඒ වෙලාවට වියදම් කරන්නට එකඟ වෙනවා. ඒක තමයි ජීවිත ආශාව. මම ජාතික රෝහලේ අවුරුදු 15ක් විතර වැඩ කරා. ඒ 15 මම දැකලා තියෙනවා මරණාසන්න මගේ මිත්‍රයෝ, මේ රටේ අද්විතීය දේශපාලඥයෝ. ඒ අය අන්තිම අවස්ථාවලට මුහුණ දුන්න හැටි, සමහරු බොහොම ශක්තිමත්ව, බමාව බොහොම දුර්වලව බැගාපත් වෙමින් ජීවිතය වෙනුවෙන් සිය ගාණක් මම දැකලා තියෙනවා අවසන් හුස්ම හෙළන. ඒ නිසා අවසානයේදී ජීවිතය පිළිබඳ ඇති වෙන ආශාව අපි කාටවත් එහෙම කියන්නට බෑ. ඉතින් ඒ නිසා ඒක රුපියල් 7 වලින් මිල කරන්නට බෑ. මෙන්න මේක තමයි මේ වෛද්‍යවරුන්ට සමහරලාට වෙලා තියෙන්නේ. වෛද්‍යවරයෙකුට තියෙනවනේ වෛද්‍ය වෘත්තිය හා සමානව මනුස්සකම, මනුෂ්‍යත්වය. මනුෂ්‍යත්වය නැතුව වෛද්‍ය වෘත්තිය කරන්නට බෑ. දේශපාලනය කරන්නට බෑ. මනුස්සකම නැත්තම් මේ දෙකෙන් එකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. කොච්චර හොඳ මේක. ඒකයි සමහර දේශපාලඥයෝ කොතර බුද්ධිමත් වුණත් මනුස්සකම නැති ඉඳ තමයි කෙටි කාලයකින් ඉවර වෙලා යන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි වෛද්‍යවරුත්. ඒ නිසා මම වහම පරීක්ෂණයක් පවත්වනවා මේ පිළිබඳව. කළා දැඩි දඬුවම් කරන්නට ඕනේ. මොකද තවත් අයට මෙවැනි දේවල් කරන්නට බැරි වෙන විදියට. ඒ වගේම අපි මේ රටේ පළවෙනි වරට ඇට මිදුළු බද්දේ මම ආරම්භ කරා. මෙතෙක් කල් මේ රටේ හිටියනම් දරුවෙකුට ලියුකීමියා හැදෙන්න ඔහුට තිබුණේ මරණය විතරයි. වෙන කිසිම ප්‍රතිකාරයක් මේ රටේ තිබුණේ නැහැ. 2015 ජනවාරි 8 වෙනිදා අපි ජයග්‍රහණය කරනකම් මතක තියාගන්න. එතකොට ඇට මිදුළු බද්දේ ඕන නම් ඔහුට වැය කරන්නට එනවා මිලියන 6.6ක්. 166ක් වියදම් කරන්නට එනවා ඉන්දියාවේ කරන්නට. එහෙම තත්ත්වයක් තිබුණේ ඉතාමත් සුළු පිරිසක් ගියේ. අනිත් දුප්පත් සියලුම රෝගීන් ලියුකේමියාවෙන් මැරුණා මේ රටේ. තැලසීමියාවෙන් මැරුණා මේ රටේ. ඒක තමයි කතාව. මම ඉස්සෙල්ලම විශේෂඥ වෛද්‍ය සමන් යසම සමන් හේවාමාන්න විශේෂඥවරයා ආපු වෙලාවේ ලංකාවට නිවාඩුවට මම ඔහුට කිව්වා ලංකාවේ ඉන්න කියලා. ඔහු තමයි අපිට මේ රටේ කිසිම ක්ලිනිකල් හිමටොලොජිස් කෙනෙක් හිටියේ නැහැ. අපි ඔක්කොම ඉන්නේ හිපටොලොජිස්ලා ලැබ්ස් වල. ඔහුව නවත්තගෙන ලංකා රෝහලේ ඔහුට දුන්න වෙනම විඤ්ඤාණයක්. ඔහුත් එක්ක මම දීර්ඝව කතා කරා මේ ඇට මිදුළු බද්දේ ගැන. මොකද ඔහු ලන්ඩන් නුවර ඉතාමත්ම කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙක්, මේ හිමටොලොජිස් කෙනෙක්. ඊට පස්සේ මම ආරම්භ කරා අපේක්ෂා රෝහලේ පළවෙනි ඇට මිදුළු බද්ධ කිරීමේ වැඩපිළිවෙල. අද මතක තියාගන්න අද 9 දෙනෙක් ජීවත් වෙනවා අපි ගත්ත වැඩපිළිවෙලින්ද. මිය යන්නට හිටු මිනිසුන්. ඒ අය වෙනදා මිය යනවා ඒ දුප්පත් මිනිසුන්ට බෑ කවදාකවත් ඒ මුදල් දරා ගන්නට. තව නොබෝ දිනකින් අපි ලංකා රෝහලේ ඒ පළවෙනි වැට මිදුළු සල්ල කර්මය පුද්ගලික අංශය අපි ආරම්භ කරනවා. ඉතාමත්ම සාර්ථකව. ඔය වෙන තැන්වල සල්ලි වලට කරනවා වගේ නෙවෙයි සමහර රෝහල්වල මේ විශේෂඥ වෛද්‍යරයත් එක්ක එය අපි ආරම්භ කරනවා. දර පළවෙනි එක අපි ආරම්භ කර අපේක්ෂා රෝහලේ. තව නොබෝ දිනකින් අපි ආරම්භ කරන දෙවැනි එක ළමා රෝහලේ. එතකොට අපිට පුළුවන් සියලුම ළමයින්ගේ සෑහෙන කොටසක් ඇට මිදුළු බද්ධය කරලා ලියුකීමියාවෙන් තැලසීමියා. එතකොට මේ සියල්ලෙන්ම අපිට ඒ ජීවිත ටික බේර ගන්නට. අද තැලසීමියා හැදිලා මැරෙන්නේ නැහැ ලෝකේ. අද ලියුකීමියා හැදිලා මැරෙන්නේ නැහැ ලෝකේ. මතක තියාගන්න අපේ රටේ මැරෙන්නේ දුප්පත්කම නිසා, බැරිකම නිසා, පහසුකම් නැති නිසා. ඒ නිසා අපි මේවා කරන්නට ඕනේ. ඒ නිසා මම තැලසීමියා කවියත් ලියුකීමියා කවයත් එක්ක මම කිට්ටුවෙන් වැඩ කරනවා. ඒ රෝගීන්ව දැක බලා ගන්නවා. ඒගොල්ලන්ගේ ජීවිතය පිළිබඳව දැක්කාම අපිට නැවත ජීවිතය පිළිබඳ අධ්‍යයනය කරන්නට ඕනේ. සමහරුන්ට තියෙන ආත්ම ශක්තිය. ඒ තැලසීමියා කවය මම එකසරයක් කැඳෙව්වාම කැඳවලේ දෙමව්පියත් එක්ක එන්නේ දරුවෝ. එක ළමයෙක් නැගිට්ටා. නැගිටලා මගේ ගාවට ආවා මෙහෙම, මගේ වේදිකාව ගාවට. ඇවිල්ලා මට කිව්වා, "ඇමතිතුමා, මට තව ජීවත් වෙන්න තියෙන අවුරුදු 4යි. මම තව අවුරුදු 4කින් ඇමතිතුමා මම මැරෙනවා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවනි වසරේ ශාස්ත්‍ර පීඨයේ මම අධ්‍යයනය කරන්නේ. මම එන අවුරුද්දේ මම උපාධිය සමත් වෙනවා. නමුත් තව අවුරුදු ඊට පස්සේ 3කින් මම මිය යනවා. ඔබතුමාට විතරයි මගේ ජීවිතේ බේරගන්නට මේ රටේ හැකියාව තිබෙන්නේ." මේ ළමයා කිව්වා. ඔබතුමා අද මේ ගන්න වැඩ පිළිවෙල ඉතා ඉක්මනට අරගෙන කරොත් මට ජීවත් වෙන්න පුළුවන් කිව්වා. මට ඒ වෙලාවේ මගේ ඇස්වලට කඳුළු ආවා. මගේ පුතාලටත් වඩා බාල ළමෙක්. එයාට මං කිව්වා දුව ඔයා බය වෙන්න එපා. මම ඔයාගේ ජීවිතේ අවුරුදු 4 වෙනකොට මං බේරනවා. ඔයා ඊට පස්සේ පශ්චාත් උපාධියත් කළා. මම මට උපකාරයක් වශයෙන් ආචාර්ය උපාධියත් කරන්න. මම ඒ අනුව වැඩිම තලසීමේ අරෝගින් ඉන්නේ කුරුණෑගල. ඔවුන් ප්‍රතිකාරක ලබා ගන්නේ නුවර. ඒ නිසා මම මහනුවර රෝහලත් එක්ක කතා කළා. විශේෂඥ වෛද්‍යරුත් එක්ක මම මේ සැරේ පටන් අරගත්තා තට්ටු 8ක ගොඩනැගිල්ලක් තලසීමියා සංකීර්ණේ හදන්නට. මං ගිහිලා මුල්ගල තියෙනකොට මාව පිළිගත්තේ ඔක්කොම සැරසිරි කළා තිබුණේ රෝහලේ කට්ටියට කියලා දෙනවා කිසිම එකක් වියදම් කරන්න එපා. අපි දරුවෝ තමයි ඇමතිතුමා පිළිගන්නේ කියලා. කළා අපි තට්ටු 8ක ඉතාමත්ම නවීන ලංකාවේ තලසීමියා රෝහල අපි හදනවා. ඒක හදලා මම පොරොන්දු කරගත්ත CCB ආයතන එන අවුරුදු ඔක්තෝබර් වෙනකොට මට හදලා දෙන්න දෙසැම්බර් වෙනකොට පළවෙනි තලසීමියා ඇටමිදුළු බද්දය ඒකේ කරන්නට. ඒක පටන් අරගත්තට පස්සේ අපිට පුළුවන් ලංකාවේ හැම තලසීමියා රෝගියක්ම අපිට බේරගන්නට. ඒගොල්ලන්ට ජීවිතය ලබා දෙන්නට පුළුවන් අපිට. එතකොට තලසීමියා රෝගීන් 3000ක් පමණ ප්‍රමාණයක් තියෙනවා. අපේ අතේ තියෙන ඒගොල්ලන්ගේ ජීවිත කාලය ඒගොල්ලන්ට ඒකේ LRH එකේ මේවා හැම එකෙම අපිට පුළුවන්. මේවට කැපවුණු හොඳ වෛද්‍යවරු ඉන්නවා ලංකාවේ. අර වගේ නරක කට්ටිය වගේම ඉතාමත්ම හොඳ කැපවුණු අය ඉන්නවා. දැන් ඒ විශේෂඥ වෛද්‍ය සමන් හේවා මාන්න මහත්තුමා මාත් එක්ක මාව හම්බෙන්න ආවා එක දවසක්. එතුමා එනවා වරින් වර එතුමාගේ අම්මා බලන්න. එතුමා එක්තරා රාත්‍රියක ඇවිල්ලා මාත් එක්ක උදේ පාන්දර 2 වෙනකන් කතා කරා. කතා කළා එතුමා ඊට පස්සේ දා උදේ මට SMS එකක් කිව්වා. ඔබතුමාගේ මේ දර්ශනය මේව කරන්නට මම ලෑස්ති ඔබතුමාට උදව් කරන්නට කැමති නම් මම ලංකාවේ නැවතින කැමතියි. එතුමාගේ විශාල මුදලක් ලැබෙන ලන්ඩන්ේ රස්සාවල් අතහැරලා අද ඔහු ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඔහු වරින් වර ගිහිල්ලා එංගලන්තේ මාසයක් විතර වැඩ කළා. නමුත් අද ස්ථිර වැඩ කරන්නේ මෙහේ. එවැනි මහා උදාර මිනිස්සු මේ රටේ ඉන්නවා මේ වෛද්‍යවරු. වෛද්‍යවරු කියන්නේ අර දෙවිවරු කියන වගේ. ඉතින් එයා අයත් එක්ක අපි තියෙන්නේ ඒගොල්ලන්ගේ මම ඔව්ව මගේ උපදේශක මණ්ඩලයට පත් කරගෙන තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අයත් එක්ක අපිට පුළුවන් මේ වැඩපිළිවෙල ඉදිරියට ගිහිල්ලා විශාල පරිවර්තනයක් අපේ රටේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව කරන්නට. මේ අපේ අලුතෙන් ලෝකේ අත්හදා බැලපු ඒ හැම දෙයක්ම කිරීමට මේ රටේ වෛද්‍යවරු ඉන්නවා. ඒ පුහුණුව ලැබපු වෛද්‍යවරු ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය අපෙන් ඒ පහසුකම් විතරයි ඒව කරන්නට. සමහරු ඉන්නවා ඒ රටවල් වලට වඩා හොඳයි මේ රටේ ඒ වෛද්‍ය ක්‍රම. නමුත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් විතරයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ සියලු පහසුකම් අපි ලබා දෙන්නට අපි මුදල් වෙන් කළ තියෙන්නේ දැන්. ඉතින් ඒ නිසා අපිට මේ වැඩපිළිවෙල අනුව ඒක දෙවැනි එක ඔබතුමා කතා කරා සයිතම්බල මේ අපේ වෛද්‍ය උපාධි අවම ප්‍රමිතිය. මේ පිළිබඳව දීර්ඝව කතා කරනවා. එන බ්‍රාස්පෙන්දට මාත් එක්ක වෛද්‍ය සභාව ඉල්ලා හිටියා. රැස්වීමක් අවසාන රැස්වීම මේ වෙකට එන බ්‍රාස්පෙන්දා ඔවුන් මාත් එක්ක හම්බ වෙනවා. මේ අවම ප්‍රමිතිය මම කිව්වේ මගේ ස්ථාවරය World Federation of Medical Education කියලා තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතිය තිබෙන වෛද්‍ය උපාධියක් ලබා ගන්න කෙසේද කියලා. ඒක ඇමරිකාවේ ඒකට වෙනම සෙන්ටර් එකක් තියෙනවා. ඒ තත්ත්වයේ වෛද්‍ය උපාධියක් අපිට ලබා දෙනකොට අපේ වෛද්‍ය උපාධිය ලෝකයේ ඕන රටක පිළිගැනෙනවා. ඒ නිසා මම එකයි ඔයගොල්ලන්ට කිව්වේ ඔබලා WFME කියන ස්ටෑන්ඩඩ් එකේ වෛද්‍ය ප්‍රමිතියක් ලබා දෙන්නට. ඒ වෛද්‍ය ප්‍රමිතියට මම එකඟ වෙනවා. නැතු එක එක්කෙනාගේ දේශපාලන වමනාකම් වල තියෙන වෛද්‍ය ප්‍රමිති නෙවෙයි. ඒ ලෝක ප්‍රමිතියට එකඟ වෙ තියෙනවා. දැන් එතෙන්ට තමයි ඇවිල්ලා තිබෙන්නේ. ඒක හරි ගියොත් අපි වහම නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තු දාලා ඉවර කළා අපිට ගැසට් කළා මේක තියෙනවා. අවසන් කරන්නට පුළුවන්. ඒ වගේම බණ්ඩාරිකොඩ මැතිතුමා කතා කරා ගාල්ල රෝහල ගැන. ගාල්ල රෝහලේ ඒ විශේෂඥ වෛද්‍යවරයා ගැන මට එතුමා දැනුම් දුන්න හැටි මම කතා කළා එතුමාගේ මව ගැන ඒ අවශ්‍ය කටයුතු කරා. නමුත් එතුමා පසුව තීන්දුව කරා පුද්ගලික රෝහලට ගෙනියන්න මොකද මේ තියෙන තත්ත්වය නිසා. අද එවැනි තත්ත්වයන් තියෙනවා. ඒ ගැන අපි කනගාටු වෙන්නට ඕනේ. ඒ වගේම බද්දගම රෝහලට මං ගියා. මං කුඩා කාලේ මගේ පියා ඒක බාරව හිටියේ එදා බද්දගම රෝහල. ගිහිල්ලා දැක බලාගෙන ඒකට අවශ්‍ය ඒකේ ඉදිකිරීම කිරීමට අවශ්‍ය දේවල් මම පොරොන්දු වුණා. මට ඒකවල සැලසුම් ලබා දෙනවායි කිව්වා. ඔව්, ඇල්පිටිය බලපිටිය දෙකම ගායන්ත කරුණාතිලක ඇමතුමාගේ ඉල්ලීම් පිට මං ගියා. ඒ දෙකේම දැන් ඉදිකිරීම් තට්ටු අටේ ගොඩනැගිලි දෙකක් ලබා දුන්නා එතුමාට. ඒ දෙකේම වැඩ කටයුතු දැන් කෙරීගෙන යනවා. එතන බද්දගම රෝහලටත් එමය අපි ඒ දියුණු කිරීම කරනවා. එතුමාට මම කියනවා බණ්ඩාරගොඩ මැතිතුමාට විස්තර ටික දෙන්න මට ආයුර්වේද රෝහල ලබා ගන්නට ඒ ගොඩනැගිල්ල.
ඔක්කොම දකුණට බස්නාහිරට මුකුත් නැද්ද දන්නේ නැහැ. ඔක්කොම දකුණට
මිනුවන්ගොඩ රෝහල. බොහොම හොඳයි. හරි, ඒකයි. ඒක විස්තර දෙන්න ඔබතුමා.
බොහොම ස්තුතියි.
ඒ වගේම සුජීව මන්ත්‍රීතුමා ඇමතුමා කිව්වා මේ මොකද පුද්ගලික රෝහල් වල මම උදේවරුවේ කිව්වා මගේ ඉදිරියේ තව මාස දෙකක් විතර යනකොට මම ඒ මිල පාලනය පුද්ගලික රෝහල් වල හැම ප්‍රතිකාරයක්ම මිල පාලනය කිරීම සඳහා මං ඒ රෙගුලාසි ගේනවා. ගෙනහැරලා එක ගැසට් කරනවා. එතකොට එක එක්කෙනාට ඕන විදිහට මේව කරන්නට බෑ. ඕනම එකක හැම එකකම ඒ ප්‍රමිතිය තියෙනවා. ඒ ප්‍රමිතියට අනුව ඒ රෝහලට අපි දෙනවස් ගණනය කළා කොයි කීයද ඒගොල්ලන්ට ගන්න පුළුවන් කියලා. ඒ නිසා මෙන්න මේ අපි රාජ්‍ය සෞඛ්‍ය සේවයත් ඒ වගේම පුද්ගලික සෞඛ්‍ය සේවයත් නියාමනය කරලා ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ පුද්ගලික අංශයට විශාල කාර්යභාරයක් තිබෙනවා මේකේදී කරන්නට. ලෝකේ කිසිම රටක් නැහැ ආද රාජ්‍ය සේවයේ පමණක් සෞඛ්‍ය සේවයේ දිනු කරපු වෙන කොහෙවත් නැහැ. ඒ නිසා මේ අපි ඒ රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය දෙකම සහභාගී කරගෙන විශිෂ්ට සෞඛ්‍ය සේවයක් ගොඩනැගීම තමයි අපේ බලාපොරොත්තුව. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. අද දිනට නියමිත යෝජනාංක එක සභාව එකඟද? යෝජනාංක එක සභාව එකඟද? යෝජනාංක දෙක, යෝජනාංක තුන සභාව කල්තැබීම. ගරු ඇමතුමා,
ගරු සභාපතිතුමනි, සැප්තැම්බර් මාසේ 26 වෙනිදා පස්වරු 1 දක්වා සභාව කල්තැබිය යුතුයි යෝජනා කරන්න.
හොඳයි. සැප්තැම්බර් මාසේ 26 පස්වරු 1ට සභාව කල්තැබන අවස්ථාව යෝජනාව ගල්පති මන්ත්‍රීතුමා.
සභාපතිතුමා, කවුද උත්තර දෙන්නේ? අද ධීවර ඇමතිතුමත් නියෝජ්‍යතුමත් දෙන්නව නැද්ද?
ඇමතිතුමත් නැහැ, රාජ්‍ය ඇමතිතුමත් නැහැ, පිළිතුරක් කියලා තියෙනවා.
මෙහෙමයි ඉතින් අර ප්‍රශ්නේ තියෙන්නේ අර මනමාලිති මගුල් ගයක් වගේ බාටපත් වෙනව ඊනකටනේ. දැවතුමාට එයාලා ඒවා අපි කියවන්න පුළුවන්. නමුත් ක්‍රියාමාර්ග
වෙන දවසකට දාන්න
දෙන්නේ නැහැ කියන්නේ. අන්න ඒක
වෙන දවසකට දාන්න එහෙනම්.
කමක් නැහැ ඉතින් එහෙම හරි අපි යමු. ඉතින් කරන්න දෙයක් නැහැ.
ඔබතුමා යෝජනා ඉදිරිපත් කරනවා?
ඔව්.
සභාපතිතුමනි, පාර්ලිමේන්තු කල්තබන අවස්ථාව ඉදිරිපත් කරන යෝජනාව තිරුකුණාමලයට දුරින් පිහිටි මුහුදේ සුළු පිරිසක් ඩයිනමයිට් යොදා ගැනීමෙන් සිදු කරන මස් සම්පත නෙලා ගැනීම හා තහනම් පන්න ක්‍රම භාවිතා කරමින් සිදු කරන ධීවර මෙහෙයුම් හේතුවෙන් සාගර සම්පත බරපතල තර්ජනයකට ලක් වී ඇති අතර සුළුපන්න ධීවර කාර්මිකයන්ට ස්වකීය කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එහි දිස්ත්‍රික් ලේකම්තුමාගේ අධීක්ෂණ යටතේ ආරක්ෂකයන් සහ ධීවර අමාත්‍යාංශ බලධාරීන් හරහා මේ සඳහා වැඩපිළිවෙළ සකස් කළ නමුත් මේ වන විට එම ක්‍රියාමාර්ගය සාර්ථක වී ඇත. එබැවින් ආණ්ඩුවේ හා ධීවර අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීම මත මේ සඳහා කඩිනම් වැඩපිළිවෙළ සකස් කළ යුතු බවට යෝජනා කරමි.
යෝජනා ස්ථිර කිරීම
බාපතුමනි, අපි දන්නවා තිරුකුණාමල දිස්ත්‍රික්කයේ සිංහල දෙමළ මුස්ලිම් ජාතිකත්වයන් තුනම ඉතාමත්ම සහයෝගයෙන් සහජීවනයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. මෙන්න මේ තත්ත්වය අපි සියලු දෙනාටම හරිම සුවිශේෂී තත්ත්වයක් කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ධීවර කර්මාන්තයත් කුෂිකර්මාන්තයත් පදනම් කරගත්ත ආර්ථිකයක් අපේ රටේ තියෙනවා. මේ ආර්ථිකයේ නංවාලීමට රටේ බහුතරය ජනතාව අපි දන්නවා අද මහා දෙවන්ත කැපකිරීමක් කරනවා ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා. මෙන් මේ සුවිසි දායකත්වය ලබා දීම තුළින් ඒ ඇතිවන සාමූහිකත්වය අපි විශ්වාස කරනවා රටේ ජාතික සමගියට යම් ආකාරයක උදාහරණයක් කියලා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් 25%ක් අධික ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය තමයි ධීවර කර්මාන්තය. නමුත් මේ මොහොතේ අපට පැහැදිලි වෙනවා මෙන්න මේ ධීවර කර්මාන්තය කරන ජනතාවට සහ ඒ කර්මාන්තයට අත්වෙලා තියෙන ඉරණම ඉතාමත්ම ඛේදජනකයි. එම තත්ත්වය අවබෝධ කරලා දෙන්නත් ඊට සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට වකිවුතු පාර්ශවයන්ගේ අවධානය විශේෂයෙන්ම යොමු කරන්නත් තමයි මා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ රටේ ධීවර කර්මාන්තය යෙදෙන ධීවරින්ගෙන් වැඩිම ධීවර ප්‍රජාවක් සිය කර්මාන්ත සිදු කරන්නේ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ. මෙහි ක්‍රියාකාරී ධීවරීන් 35,000කට අධික ප්‍රමාණයක් කර්මාන්තේ යෙදෙනවා. ඒ වගේම ඒ කර්මාන්තය යෙදෙන ඒ ධීවරීන්ගෙන් පවුල් දළ වශයෙන් 33,000කට අධික ප්‍රමාණයක් එයාගෙන් යැපෙනවා. මේ කර්මාන්ත යෙදෙන ධීවරීන්ගෙන් 90%ක්ම නොගැඹුරු මුහුදේ කර්මාන්තය කරන සුළුපන්න ධීවරීන් කියන එක මා මේ මොහොතේ ඔබතුමාගේ අවධානයට විශේෂයෙන්ම යොමු කරන්න කැමතියි. සාසේ බෞතරයක් වෙච්ච මේ සුළු පන්න ධීවරීන්ට දේශපාලන බලය, මැර බලය, ආර්ථික බලය ඒක රාශි කරගත්ත 11ක් වෙච්ච පිරිසක් විසින් සිදු කරන ලබන අත්නොමතික මේ තහනම් පන්නකම සහ ඒ ක්‍රියාමාර්ග හේතුවෙන් අද කර්මාන්තය සහ එයාලගේ ජන ජීවිතය ගැටලු රාශියකට ඇදලා දාලා තියෙනවා. මෙන්න මේ නිසා අද සුළු ධීවරීන් බරපතල අසහනයකට ඒ වගේම අර්බුදයකට පත් වෙලා තියෙනවා කියන එක මම ඔබතුමාට කියනවා. මේ ඩයිනමයිට් යොදලා මසුන් මැරීම ඒ වගේම තහනම් පන්නකම යොදාගෙන මේ කර්මාන්ත කිරීම නිසා සුළු ධීවරය අද බරපතල විදිහේ ඛේදවාචකයකට මුහුණ දීලා තියෙනවා. 2009 වතරේ උතුරු නැගෙනහිර පළාත්වල පැවති මේ යුදමය තත්ත්වය අවසන් වීමත් එක්කම 2014 වසර දක්වාම ඒ අය නිදහසේ කාගෙවක්වත් බලපෑමකින් තොරව කාටවක්වත් යටත් නොවී තමන්ගේ කර්මාන්තය නිවි හැනහිල්ලේ කරගෙන ගියා. නමුත් මෙන්න මේ 11ක් වෙච්ච ජාවාරම්කාරී පිරිසක් විසින් මා කියාපු දේශපාලන සහ ආර්ථික සහ මැර බලය යොදාගෙන ඒ කරන මේ විනාශකාරී කටයුත්ත නිසා අද මේ ධීවර කර්මාන්තයටත් ඒ ජනතාවගේ ජීවිතයටත් කනක වහන්නලා තියෙනවා. ඩයිනමයිට් යොදාගෙන මේ ධීවර කර්මාන්තය සිදු කිරීමේදී සමස් සාගර සම්පතම විනාශ වෙනවා සබත්තුමා. ඒ වගේම සාගර පතුලේ ඉන්න කුඩා අණු කුඩා මධ්‍ය පරිමාණ මහා පරිමාණ ජීවිනතුළු මත්ස්‍ය බිත්තර බරපතල විදියටම විනාශ වෙනවා. සාගර පැලෑටි කොරල්පර විනාශ වෙනවා. මුහුදු පතුල අනිවාර්යයෙන්ම කිසිම සත්වයෙකුගෙන් තොර කාන්තාරබ්බවට ජීවිගෙන් තොර කාන්තාරබ්බවට පත් වෙනවා. මෙන්න මේ තහනම් පන්නකම යොදාගෙන මුහුදු පතුල මුළුමනින්ම විනාශ කරන නිසා මෙන්න මේක නිසා ධීවර කර්මාන්තේ චිර ජීවනයට සා රටේ ආර්ථිකයේ පැවැත්මට මේක මරුපහාරක් වෙනවා කියන එක මා ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මෙන්න මේ නිසා සාධාරණ ධීවර කර්මාන්තේ යෙදෙන නීත්‍යානුකූල කර්මාන්තේ යෙදෙන ධීවරීන්ට සහ ඔවුන්ගෙන් යැපෙන පවුල්වලට ඉතාමත්ම අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙන සිද්ධලා තියෙනවා. මෙන්න මේ නිසා ඒ අය තමන්ගේ පවුල් එක්ක හිස් අවකාශය දිහා බලාගෙන සුසුම්නන් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අඹදරුවන් සමග වුණ අද අසරණ තත්ත්වයට පත් වෙලා ඒ වගේම දරිද්‍රතාවයේ පතුලට වැටලා තියෙනවා. සුළුපන්න ධීවරයා සිය රැකියාව කර ගැනීමට මුහුදට ගිය විට මෙන්න මේ තහනම් පන්නකම යොදාගෙන ධීවර කර්මාන්තය කරන මිනිසුන්ගේ මේ තිරස්චීන ප්‍රතිපත්තිය නිසා ක්‍රියාකලාපය නිසා අද බරපතල විද්‍යා ගැටලුවකට උන්ට මුහුණ සිද්ධලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ සමහර විනාශකාරී පන්නකම සිදු කරන පිරිස අතර නීත්‍යානුකූලව පන්නකම අවසර ලබාගත් පිරිසක් ඉන්නවා. නමුත් මෙන්න මේ අය විශේෂයෙන් මේ හැමිල්දල් භාවිතා කරන අය ඒ අයගේ ඒ පන්න ක්‍රමය අත්නොමතික විදියට සිදු කිරීම නිසා අද ගැටලුවක් මතුලා තියෙනවා අපි දන්න මේ හැමිල්දල් භාවිතා කිරීමේදී වෙරළේ සිට ඒ තිනුගුණාමල ප්‍රදේශයේ මූද ගැඹුර අඩුයි ඒක නිසා සතපුම් හතක් විතර නායතුම් හතක් විතර එහාට ගිහිල්ලා මීටර 25ක් විතර ගැඹුරු තමයි මෙන්න මේ පන්න ක්‍රමේ භාවිතා කරන්නේ ඒ වගේම පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා නමුත් අපි දන්නවා මෙන්න මේ පන්න ක්‍රමේ භාවිතා කරනකොට ශ්‍රී ලංකා නායක හමුදාව පොලිසිය දිව්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්න මේ විනාශකාරී පන්නය පන්නකමවල යෙදෙන අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න දිව්‍ය අමාත්‍යාංශයේ විසින් දැනුවත් කිරීමක් කරලා තියෙනවා වහාම වුන් ඒ අවස්ථාවේදී මැදිහත් වෙලා අත්රංගුට අරගෙන ඒ අයට යම් ආකාරයක නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් අපි දන්නවා මේ වන විටත් ඒ ක්‍රියාමාර්ගවල යම් ආකාරයක හැකිලීමක් සිද්ධ කරලා තියෙනවා. මේ නිසා තිරිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 30,000කට අධික පිරිසකගේ දෛනික ජීවිතය පවත්වාගෙන යාමට නොහැකිව දුක්ඛදායක තත්යකට යපත් වෙලා තිනවා. මේ නිසා ඔවුන්ගේ පවුල් ජීවිතයත් ආර්ථිකයත් අධ්‍යාපනයත් දරුවන්ගේ ඒ කියන්නේ ඒ ක්ෂේත්‍රවලට කනකවා හැඳීමක් අද වෙලා තියෙනවා. ඒ වගේම විනාශකාරී පන්නකම සිදු කරන මෙන්න මේ ජාවාරම්කාරී පිරිස දිනකට මස්සේ අස්වැන්න දල වශයෙන් කිලෝ 2000ක් 3000ක් 4000ක් අතර ප්‍රමාණයක් නෙලා ගන්නකොට නීත්‍යානුකූලව සාදාන උත්සාහගතව ඒ පන්න ක්‍රමය ඒ පන්න ක්‍රමය කරන ඒ දීවරයට බරපතල ගැටලුවකට මුහුණ පාන සිද්ධ වෙනවා. මෙන්න මේ විනාශකාරී පන්න ක්‍රමේ ඩයිනමයිට් උදා මස්යන් නෙලා ගැනීමෙන් සිද්ධ වෙන්නේ 50%කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙන මූදුපතුලට බහැලා ඒවා අල්ල ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අන්නර නීත්‍යානුකූලව පන්න ක්‍රමේ යෙදෙන ඒ දීවරින්ට දිනකට අල්ල ගන්න පුළුවන් වෙන්නේ මාළු කිලෝ ග්‍රෑම් 10යි 15යි. ඒක ඒ මිනිසුන්ගේ මහන්සියටත් ඒ මිනිසුන්ගේ ජීවිතේ පාත්ත ගැනීමටත් කෙසේවත් අපි විශ්වාස කරනවා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෙන්න මේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම දිව්‍ය අමාත්‍යවරයාගේත් ඒ නියෝජ්‍ය අමාත්‍යවරයාගේත් බලධාරීන්ගේත් ආදාන යොමු කරනවා. මා මේ පිළිබඳව අවස්ථා ගන්නාකදී වාක්‍යතුන් නිලධාරීන් සමග මේ ආයතන දැනුවත් කරලා මට මතකයි 2016 වසරේ ජූලි මාසයේදී දිව්‍ය අමාත්‍යතුමා හම්බෙලා අමාත්‍යංශයට ගිහිල්ලා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාක්‍යතුන් නිලධාරීන් ඒ වගේම පොලිසිය ඒ වගේම හමුදාව නායක හමුදාව ඒ වගේම දිව්‍ය අමාත්‍යංශයේ විවිධ ආයතන මේ සියල්ල කැඳවලා මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සාකච්ඡා කරලා ඉල්ලීමක් කරා මේ විදියට අත්නොමතිකව මේ විනාශකාරී පන්නකම යොදාගෙන මේ කටයුත්ත කරන්න දෙන්න එපා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න කියලා ඔහු කිව්වා. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙලා එයාට නීතිය යුක්තිය ඉෂ්ට කරනවා කියලා. නමුත් අපි දන්නවා අද මේ වෙනතුරුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නැතිවීම ඉතාම කනගාටුදායකයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම උද්ඝෝෂණ පෙස්සම් අස්සම් කිරීම කරලා මේ විනාශකාරී පන්නකමේ යෙදෙන ඒ අතලොස්සක් ව්‍යාපාරිකයා ඒ දේශපාලන රැකවරණ ලබන ව්‍යාපාරිකයාට විවිධාකාර බලපෑම් කරත් ඒ සම්බන්ධයෙන් අද ඒ අය ඒකට ක්‍රියාත්මක නොවීම නවත්තලා නැහැ. ඒ නිසා මා උතුමාට මේ අසාධි මතක් කරනවා. මා විශේෂයෙන්ම ප්‍රණාම පුද කියන ඕන කෙනෙක් ඉන්නවා ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්තුමා. මම එතුමගෙන් ඉල්ලීමක් කරා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන්න කියලා 2017 2/7 වෙනිදා එතුමා අපේ පොදු දීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්නමගේ ඒ සහෝදරයා මැදිහත් කරලා දිසාපතිතුමා ත්‍රිකුණාමල සභාපති කාර්යාලයේදී පොලිසිය ඒ වගේම දිවර් දෙපාර්තමේන්තුවේ විවිධ ආයතන නිලධාරීන් ඒ වගේම නායක හමුදාව ඊළඟ පාසල් ලේකම්තුමාලා කැඳවලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අවශ්‍ය උපදෙස් එයාට ලබා දුන්නා. නමුත් අද ඒ ලබා දුන්නු උපදෙස් ක්‍රියාත්මක වෙන තත්යකට පත් වෙලා තියෙනවා. ඒ සාකච්ඡා යම් ආකාරකින් අසාර්ථකලා තියෙනවා. ඉන් පස්සේ අපි සභාපතිතුමනි මැයි 15 සිට 26 දක්වා දිගින් දිගටම දිස්ත්‍රික්කයේ පුරාම තිරිකුණාමලේ අපි උද්ඝෝෂණය කරා ඒ වගේ පෙස්සම් අස්සම් කරා පෙස්සම් අස්සම් මත්තාවියට පහත් දෙන්න පෙස්සම් අස්සම් කරලා
මේ සම්බන්ධයෙන් උත්තරයක් කියනවා නේද ඔබතුමාලා
ඔව් නෑ අපිට විනාඩි ඒ කියන්නේ පැයක් නෙමෙයික
නෑ පැය භාගයක් ඔබතුමාලාට තව දෙන්නෙක් ඉන්නවා
ඔබතුමන් කිව්වේ
ඔව් ඔබතුමාලාට පැය භාගයක්
තියෙනවා නේද නේද තාම
විනාඩි 15ක් ගියා දැන්
හරි ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා ඒ වගේ මා කියන්න ඕන ඔබතුමාට අපි මෙහිම අපි 2017 ජූනි මාසයේ 12 වෙනිදාත් මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා ඒ අදාළ අයට උපදෙස් දුන්නා නමුත් ඒ උපදෙස් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ නැහැ කියන එක මා ඔබතුමාගේ අදහන්ට යොමු කරනවා ඒ නිසා ගරු සභාපතිතුමනි තිරිකුණාමල දිස්ත්‍රික්කයේ පුල් මොඩ්ඩේ සිට ලංකාපුර දක්වාම මේ වෙනකොට මෙන්න මේ විසිරී තිබෙන මුහු තීරයේ දීවර ප්‍රජාවව තමන්ට අයත් අත්විඳ තිබෙන මෙන්න මේ ඉරණම හමුවේ අද බරපතල විද්‍යාවේ ගැටලුවකට මුහුණ පාලා තියෙනවා අපි ඒ නිසා කියනවා මෙන්න මේ දීවරෙන් දීවරින් අතර මේ නිසා ඒ ප්‍රතිවිරුද්ධ ගැටුම් ගා තත්ත්වයක් ඇති නොකර මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ජාතිවාදී ස්වරූපයන් අවසන් නැතුව මේකට ඉක්මන් ක්‍රියාමාර්ග අරගෙන වහාම මේක නවත්තන්න කටයුතු කරන්න කියලා ඒ නිසා මම කියන මීට වසර දෙකකට පමණ පෙර මෙන්න මේ තත්ත්වය හමුවේ දීව දෙපිසක් අතර ගැටුමක් ඇති වෙලා එතනින් මරණ පව ඇති වුණා අනේ ඒ නිසා ඒකත් සැලකිල් ගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා ඒ නිසා මම ඉල්ලීමක් කරනවා දැඩිව ධාරණය කරමින් දීවරෙන් දීවරින් අතර ගැටුම් ඇතිවීම වළක්වලා මේක නතර කරන්න කඩනම් ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා යනුව සුළුපන්න දීවරින් දීවරින් ඔවුන්ගේ පවුල්වලට සාධාරණයක් ඉෂ්ට වන පරිදි සාගර සම්පත් සහ ජීවත්වන ජල ජීවීන් ඇතුළු සම්පත් ආරක්ෂා ගැනීමටත් එවැගේම විනාශකාරී පන්නකම සිදු කරන දීවරයින් ප්‍රජාවට විකල්ප පන්නකම හඳුන්වා දීමටත් පොලිසිය සහ නායක හමුදාව දීවර මාත්‍යංශයේ බලධාරීන් පත්වි ඇති කළුපල්ලම ඉවත් කිරීමට සුසු ක්‍රියාමාර්ගයක් ගන්නේ කියන ඉල්ලීම මා මෙහෙම තේ කරන වගේම අසාන වශයෙන් මම ඉල්ලීමක් කරනවා කියන ඔබතුමාට කියන්න ඕන පෞද්ගල දවස්වල අපි සාකච්ඡා කරන අවස්ථාවේදී දීවර හමුදාවේ කියන්නේ දීවර පිරිසක් කියා සිටියා මේ මෙහෙයුම කරනකොට නායක හමුදාව විසින් ඒ දීවර අල්ලලා තියෙනවා මේ තහනම් පන්නකම කරනකොට නමුත් ඒ දීවරය කිව්වත් නායක හමුදා නිලධාරීන් ඉදිරියේදී ගෝල් ලීෆ් පැකට් හතරක් අරගෙන ඒ දීවරින්ගෙන් ඒ නිලධාරීන් මේක අතාරියේ කියලා එතෙන්දී ඒ දීවර එතෙන්දී ඒ නායක හමුදා නිලධාරීන් කිව්වා අපි ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත්ත කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් පවා සැලකිලිමත් කරන්නයි කියලා මා විශේෂයෙන්ම ඉල්ලීමක් කරන ගමන් අවසාන වශයෙන් 2017 අගෝස්තු මාසේ 9 වෙනිදා ඔබතුමාට මතක ඇති පෑලියගොඩ මස්සේ වෙළඳ පොළේදී වෙළඳ සංකීර්ණයේදී අත්තනගොඩ ගත්ත මාල් ලොරියක්. මේ මාල් ලොරිය පරීක්ෂා කරගෙන යනකොට මේ මාල් ලොරියේ තිබුණේ ඩයිනමයිට් ගහලා විනාශකාරී පන්නකම වලින් ගෙනාපු මාළු. තවත් සොයාගෙන යනකොට මේ මාළු ගෑලා තියෙන්නේ තිරිකුණාමල ඒ මුහුදෙන් ඩයිනමයිට් උදලා අල්ලෝ මාල් තමයි මේ ගෑලා තියෙන්නේ. මෙන්න මේකයි මේකේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මැදිහත් වෙලා තේරුම් අරගෙන වහාම ක්‍රියාත්මක කරන පරිදි දීවර කර්මාන්තය ආරක්ෂා කරගන්න දීවර ප්‍රජාවගේ ජන ජීවිතය ආරක්ෂා කරගන්න සුළුපන්න දීවර හිමියා ආරක්ෂා කරගන්න හර්මාන් සංවර්ධනය කරගන්න මෙන්න මේ විනාශකාරී වැඩකටයුතු කරන අයට විරුද්ධව ක්‍රියාමාර්ග වහාමරගෙන ඊට මැදිහත් වෙන්නේ කියන ඉල්ලීම කරමින් මානියට
බොහොම බොහොම ස්තුතියි ඉසක් රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6යි
නිහාල් ගලපති මගේ හිතවත් සහෝදර මන්ත්‍රීවරු ගනාවු ත්‍රිවණාංගමලේ ජාතිවාදී ආගම්වාදී අන්දවාදී නැති විදියට මේ කටයුතු කරන්න ඕනේ කියලා මහා විශාල උනන්දුවකින් එතුමා වැඩ කටයුතු කරනක අපිට දකින්න තියෙනවා. ඒකට හේතුව තමයි ත්‍රිකෝණාමලයේදී මූදු දීවරයෙන් ජාති තුනම ඉන්න අය තමන්ගේ ජීවිත කටයුතු කරන වෙලාවදී මිනිමරපු යුගයකත් ඇති වෙලා තියෙනවා. එතුමා ඒක මෙදියත් වෙලා ඒකට අවශ්‍ය කටයුතු කරපු ගැට මහා විශාල සතුටක් ලැබෙනවා. මම නියෝජන කරන්න මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාවත් මාව ජාතිවාදී ආගම්වාදී අන්දවාදී නැති විදිහට සැලකීම නිසා. ඒ නිසා තමයි මම එතුමාට ස්තුති කියන්නේ. එතුමා මේ වාගේ ප්‍රශ්නයක් එන්න තියෙන වෙලාවදී මෙදියත් වෙලා මේ ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් හිටපුගෙන රට වෙනුවෙන් මම එතුමාට ස්තුති වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි එමදාම ත්‍රිකෝණාමල ගැන කතා කරුවා. අපි අනුරාධපුර දිස්ත්‍රික් ගැනත් මමත් පොඩි වචන කීපයක් කතා කරන මේ වෙලාවද අවස්ථාව පාවිච්චි කරනවා.
ඊවර මේ ප්‍රශ්න ගැන
ධීවර ප්‍රශ්න ගැන තමයි කතා කරන්නේ. වෙන ප්‍රශ්නයක් නෑ. මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් මේ වගේම නීතිය හදනවා අමාත්‍යංශේ. නමුත් නීති හදලා ඊළඟ පියවර මොනවද කියලා ඒ අයට අඳුරලා දෙන්නේ. ඒක තමයි වැරද්ද. ධීවර අමාත්‍යංශයට තමයි කලාව වයිති. නමුත් වනජීව අමාත්‍ය ජයවික්‍රම පෙරේරා ඇමතිතුමාගේ නිලධාරිගොල්ලු අපේම ධීවරයට නීතිය හදන්නේ අමාත්‍යංශේ ධීවර අමාත්‍යංශේ. නමුත් වනජීව අමාත්‍යංශේ මහා විශාල ප්‍රශ්නක් ඇති කරන එක අපිට දකින තියෙනවා. නීති හදලා විතරයි හරියන්නේ. ඒකට ඊළඟ පියවර මොනවද කියලා අපි අඳුරලා දෙන්න ඕනයි. තමන්ගේ ජීවිතේ කටයුතු කරන්නේ ජීවර කටයුතු වලින්. තමන්ගේ ළමයිගේ අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය කටයුතු සියලු දේවල් කරන්නේ ඒ ධීවරයු අනුරාධපුර දිස්ත්‍රික්කෙම. ඔබතුමා දන්නවා, අපි දන්න විදිහට මිරදිය මාළු අල්ලන වැව්වල කලාවව රාජාංගන පදවිය යානෝයා නාච්‍යාදී වූ මේ වැව් යටතේ දාස් ගණන් ධීවරයෝ තමන්ගේ එදා කටයුතු කරන එක අපිට දකින්න පුළුවන්. නමුත් අපිට මෙතනදි දකින්න දෙයක් තමයි නීතිය ගිහිලා ඉස්සරහට කවර එකක් වාගේ දානවා. ඒ ධීවරයට ඉදිරියේදී ගමන් කරගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ ගෞරවනීය ඉල්ලීමක් තමයි නිහාල් ගලපති මගේ සහෝදර මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාවට අපි පක්ෂයි. නමුත් ගෙනාපු වාගෙන ඒකට විකල්ප මාර්ගෙත් අපි මේ පාර්ලිමේන්තුවේදී අපි අඳුරලා දෙන්න ඕනේ. ඒක තමයි අද ධීවරයේ මහා විශාල ප්‍රශ්නයකට මූල දෙන්න වෙලා තියෙනවා. මගේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධීවර කටයුතු වලට යොදවන්න ධීවරයන්ට තමන්ගේ ඉදිරි ප්‍රශ්නයකට මොනවාද උත්තරයක් කියලා ලබන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ධීවර අමාත්‍යංශෙත් මෙදියත් වෙන්න ඕනයි, ඒ වගේ වනජීවි අමාත්‍යංශෙත් මෙදියත් වෙන්න ඕනයි. අපි කරන්න ඕනයි ඒ කටයුට විශේෂ වේරපිළිවෙලක් යොදවලා අවශ්‍ය කටයුතු කරලා ඒ අයදී ඉදිරි ගමන් කරන්න අපි යොදවන්න ඕනයි. එහෙමනම් අපේ රටේ ආර්ථික වලින් මහා විශාල ආර්ථික වැඩපිළිවෙලක් අපේම මෙරදිය ධීවරයට ලබා දෙනවා. ඒ වාගේ මූදවලින් අල්ලන ධීවරයට අපි ලබා දෙනවා. අද ලෝකයේ දිහා අපි කතා කරනකොට ලෝකයේ මේ සමහර රටවල් වෙන රස්සාවක් නැහැ. ඒ අයගේ ප්‍රධාන රස්සාවක් විදියට මූදු කර්මාන්තවල තමයි යොදවලා අද ලෝකයේ දියුණු රටක් විදියට පත්වලා තියෙනක අපිට දකින්න පුළුවන්. ඒ නිසා විශේෂ විදියට අපිත් මේ වැඩපිළිවෙලකට අපි උදව් කරන්න ඕනයි. මේ මූදවලින් තියෙන විනාශය අපි නවත්තන්න ඕනයි. නවත්තලා ඒ මූදවලින් විනාශ නැති විදියට ඒ අයට වැඩපිළිවෙල කරගෙන ඉදිරි ගමන් කරගන්න පුළුවන් විදියට අපි මේ හොඳ වැඩපිළිවෙලක් අපි හදලා දුන්නොත් පමණයි අපේ ධීවරය රකින්න පුළුවන්. එහෙම නැති වුණොත් හැමදාම ධීවරය මිනිමර ගන්නවා, හැමදාම ධීවරයේ ප්‍රශ්න ඇති කරගන්නවා, හැමදාම ධීවරය හිඟන විදියට පත් කරනවා. අද බලන්න අපේ ධීවරය තමන්ගේ ජීවිත කටයුතු පෙල් පත්තුවල ඉඳලා තමයි තමන්ගේ ජීවිත කටයුතු කරන එක අපිට දකින්න පුළුවන්. ධීවර කර්මාන්තවලින් නැදන ධීවරයන්ට ආසාවක් නැද්ද? තමන්ට කියලා හොඳ ගෙයක්, තමන්ට කියලා හොඳ වාහනයක්, තමන්ට කියලා හොඳ නිවාසයක් හදලා තමනුත් තනිත් අය වගේ ඉන්න ඕනේ කියලා ආසාවක් නැද්ද? ඒ නිසා ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා. මේ ගෙනාපු යෝජනාව මම සතුටක්. නමුත් සතුටක් වාගම අනිත් පැත්තේ තියෙන ප්‍රශ්නයකට උත්තර වශයෙන් අපේ මේ උත්තරිත සභාවෙන් ඒ අයට ලබා දීමට කටයුතු කරන්න ඕනයි. එහෙම කරුවොත් පමණයි මේ ප්‍රශ්නට විසඳුමක් කරගන්න පුළුවන්. ප්‍රශ්නය විතරයි අපි අඳුරලා දීලා උත්තරයක් නැති වුණොත් ඒකට විකල්ප මාර්ගයක් නැතිව යනවා. එනිසා ධීවර ඇමතිතුමාත් මෙතන නැහැ, නියෝජ්‍ය ඇමතිතුමාත් නැහැ, නමුත් අපේ සභාපති ඉතුමා ඉන්නවා. සභාපතිතුමනි අපේ ඔබතුමා හැමදාම පාර්ලිමේන්තුව වහගෙන යනකොට යන අපේ හිතවත් ගායන්ද කරුණාතිලක ඇමතිතුමනි ඔබතුමා මේ රටට ආදර තියෙන
අනුපක්ෂේ සංවිධායකතුමා සභාපතිතුමා
සංවිධායකතුමා සංවිධායකතුමා අපේ සංවිධායකතුමා රටට ආදර තියෙන නායකය. ඒ නිසා තමයි ඔබතුමාව අපි තියලා එහෙම කතා කරන්නේ. ඔබතුමා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න අඳුරගෙන වැඩ කටයුතු කරන ඇමති කෙනෙක්. ඒ නිසා ඇත්තටම මේ ප්‍රශ්නයකට මෙතනින් කතාවන් සමුගන් නැතුව ඒ වාගම මිරදිය දීවරෙන්ගේ මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව ඇත්තටම මහ විශාල ප්‍රශ්නයකට පීඩනයට මූණ දෙඬවලා තියෙනවා මේ දීවර කර්මාන්තේ. ඒක මම මුලදිත් ගිය සතියේ ගිය සැරේත් මම කතා කරපදි කිව්වා මේ වනජීවිගේ එමෙතුමාට නිතරම කියනවා ඒ වනජීවි නිලධාරිගේ තියෙන ප්‍රශ්න මහ විශාලයි.
අවසන් කරන්න
විනාඩියක් දෙන්න අපේ සභාපතිතුමනි.
හොඳයි විනාඩියක් අවසන් කරන්න.
හරි. ඒ නිසා මම කාරුණික ඉල්ලීමක් කරනවා දීවරයෝ අයිති වෙන්නේ දීවර අමාත්‍යංශයට. නමුත් වනජීවි අමාත්‍යංශයේ කෙලේ තමයි ඒතුමාලට අවශ්‍ය වෙන්නේ. මේක කෙලේ ඉන නිලධාරිගොල්ලු වැවට පැනලා වැවේ ඉන්න දීවරයන්ට කරදර කරන එක තමයි මහා විශාල දුකක්. ඒ නිසා මගේ නිගහල් ගලපති අයියා ගෙනාපු යෝජනාවට බොහොම ඒතුමාට මම සතුටක් කැමැත්තක් ප්‍රකාශ කරමින් මට වෙලාව දීපු අපේ මූලාරුඩ මන්ත්‍රීතුමාටත් මගේ කතාව එහුම්කන් දීලා අහපු අපේ ගායන්ද කරුණාතිලක ඇමතිතුමාටත් ස්තුතියි කියමින් සමුගන්නවා.
හොඳයි. ඊළඟට විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා විනාඩි 6ක්
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි
විනාඩි 6ක් තියෙනවා.
අර කතාවක් තිබුණා මේ ඉතිහාසයේ අපේ ගාල්ලේ හිටපු ශ්‍රේෂ්ඨ අග්‍රාමාත්‍යවරයෙක් වන විජයානන්ද දහනායක මැතිතුමා මම හිතන්නේ බිබිලේ ප්‍රදේශයෙන් ඡන්දය ඉල්ලන්න ගිහිල්ලා එතුමා ප්‍රකාශ කරා මම ඵලයටපත් වුණොත් බිබිලට වරායක් ගේනවා කියලා. ඒ වගේ මං හිතුවේ ඉසාක් ගරු මන්ත්‍රීතුමා මේ අනුරාධපුරයට සමහර වෙලාවට මුහුද ගේන්නත් කල්පනා කරාද කියනත් තැකයක් මට හිතුණා. නමුත් එතුමා මිරිදිය කර්මාන්තය ගැන සම්බන්ධයෙන් කතා කරමින් අපේ ගායන්ත කරුණාතිලක මැතිතුමා පිළිබඳවත් විශේෂයෙන්ම ගෞරවයෙන් කතා කර මා ස්තුතිවන්ත වෙනවා. කොහොමුණත් මේ පාර්ලිමේන්තුවේ අවසාන භාගයේ විශේෂයෙන්ම අපට කටයුතු කරන්නට විශාල ශක්තියක් ඉසාක් ගරු මන්ත්‍රීතුමා මා හිතනවා කැප වෙනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි නිහාල් ගලප්පත්ති අපේ දීවර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් එතුමා දකුණේ මන්ත්‍රීවරයෙක් පළාත් සභාවේ මා ළඟම හිටපු විශේෂයෙන්ම අපි ඉතාමත්ම ළඟින් කටයුතු කරපු කෙනෙක්. දීවර කර්මාන්තය පිළිබඳ එතුමට විපුල දැනුමක් තිබෙනවා විශේෂඥ දැනුමක් තිබෙනවා වගේම දීවර ජනතාව වෙනුවෙන් විශාල සටනක් කරනවා. අදත් මම හිතනවා දීවර මගේ ආසනේ තමයි එතුමගේ මන්ත්‍රීවරයෙක් විශේෂයෙන් හිටපු මන්ත්‍රී රත්නගමගේ මැතිතුමා ඒකාබද්ධ මේ දීවර සමಿತಿ ඒ කියන්නේ සංවිධානයේ ලේකම්වරයා හැටියට කටයුතු කරන ජාතික සංවිධානය. සා මගේ යුතුකමක් වෙනවා ත්‍රිකුණාමල ප්‍රදේශයට පමණක් නෙවෙයි. දැන් එතුමා කියපු කාරණය ත්‍රිකුණාමල ප්‍රදේශය සම්බන්ධ කරගෙන කරත් ගයන්ත කරුණාතිලක මැතිතුමා අපට දකුණට ආවේනිකව දෙච්ච දෙයක්. ගෙවි ගිය දශක දෙකක පමණ කාලය තුල මේ රටේ දීවර ජනතාවගේ විශාලතම ප්‍රශ්නයක් ඒකම කෙදවාචකයක් බවට පත් වෙලා තිබුණා. මේක අපට නොඑක්වර මහජන නියෝජිතයින් හැටියට ඒ ප්‍රදේශවලට ගියාම උදාහරණයක් හැටියට කොස්ගොඩ බලපිටියේ වගේ ප්‍රදේශ අනිත් පැත්තේ හික්කඩුව එතනින් එහාට ගියාට පස්සේ අබරාදුව මිදිගම වැලිගම් වගේ ප්‍රදේශ දෙවුන්දර තංගල්ලට යනකොට අපි දැක්කේ මේ වගේ නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ඒ වගේම නීති විරෝධී ලෙස ඩයිනමයිට් පාවිච්චි කරමින් මේ ඉතාමත්ම අකාරුණික ලෙස මේ මුහුදු ජීවීන් නැත්තම් අපේ මත්ස්‍ය පරපුර සම්පූර්ණයෙන් විනාශ කරන ක්‍රමවේදේ. එතෙන්දී මත්ස්‍යම් විනාශ වීම පමණක් නොවේ අර කතාවක් තිබෙනවා අර අපි අහලා තිනවා විශේෂයෙන්ම ඉහගෙන කෑම සහ කියන කතන්දරේදී ඒ සම්බන්ධයෙන් හිතනකොට අපිට මම හිතනවා බාගෙන කන්න තියෙන දේ ඉහගෙන කෑම වගේ තිද්දියක්. අපි දන්නවා මේ රටේ සම්පත් විශේෂයෙන්ම සූරාකන්නේ දැන් වැලි සම්පත ගත්තත් අපට අද අයින් වෙලා තින්නේ එක දිගට මුළු හිතුවක්කාර විදියට අකාරුණ විදියට සම්පූර්ණයෙන් වැලි ගොඩ දාම නිසාද ගම් ප්‍රදේශවල ගින්ගඟ වගේ ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම ඒවා විනාශ වෙලා අපට අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා එකක් මෙරටේ මත්ස්‍ය සම්පත සම්පූර්ණයෙන්ම සමුලඝාතනය වෙන තත්ත්වයක් එන්නට පුළුවන්. අද සාගරය අපවිත්‍ර වීම එක්කම වාතය අපවිත්‍ර වීම පරිසරයත් එක්ක ගන්නකොට වර්තමානයේ අපි කතා කරනකොට sustainable development කියන තිරසාර සංවර්ධනයත් එක්ක ගන්නකොට සම්පූර්ණයෙන්ම මේක අවසන් කරන්නට ඕක ඕන මේක නතර කරන්නට ඕනේ කියන පණිවිඩය ප්‍රකාශ කළ යුතු වෙනවා. ඇයි මේක නතර කරන්න බැරි? මේ රටේ නීති පද්ධතියක් තිබෙනවා. යුද්ධයක් තිබිච්ච ප්‍රදේශයක අපි දන්නවා එදා වසර 30කට ආසන්න කාලයක් ත්‍රිකුණාමල ප්‍රදේශයේ මත්ස්‍ය මම හිතන්නේ ඒ කාල පරිච්ඡේදවලදී ඇත්තටම ඉතාමත්ම හොඳින් මේ මත්ස්‍ය මේ වගේ තත්ත්වයක් නොවි මත්ස්‍ය ඉතාමත්ම හොඳින් ඒ තමන්ගේ නිවැරදි පන්නකම පාවිච්චි කරමින් මත්ස්‍යයන් ඇල්ලීම කටයුතු කරලා තිබුණා. නමුත් අද මේ ත්‍රස්තවාදීන් පවා අත්අඩංගුවට අරගෙන ත්‍රස්තවාදීන් පවා සමූලඝාතනය කරන්නට පුළුවන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය තියෙද්දි මයිතර නිහාල් ගලප්පත්තේ මැතිතුමා ප්‍රකාශ කළ වගේ ඔබ දන්න එවැනි තත්ත්වයක් සිද්ධ වුණා නම් ඒක ලොකු විනාශයක් ලොකු ඛේදවාචකයක් කනගාටුවට හේතුවක්. මොකද මේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා නම් මේක මාසයක් දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කරන්නට පුළුවන් කමක් තිබෙනවා. අපි මේ සඳහා මෙරටේ නීතියක් තිබෙනවා. මෙරටේ ඒ සඳහා අවශ්‍ය නීති පනත් හදිලා තියෙනවා. ඒකම අපට තිබෙන අද උදාහරණ හැටියට අපි දන්නවා විදේශ රටවල අපිට තියෙන මුහුදු සීමාව මුහුදු සැතපුම් ගානට මෙහයින් අද තියෙන ප්‍රමාණයට ආක්‍රමණය කරන ඒවා පවා ඉන්දියානු දීවරින් ඇවිල්ලා මේ රටේ මුහුද ආක්‍රමණය කරන ඒවා පවා අද නතර කරන්න පුළුවන් යම් විශාල වැඩපිළිවෙළ අපේ රටේ තිබෙනවා. නීති පද්ධති තිබෙනවා, ආරක්ෂක හමුදාව ඉන්නවා, නාවික හමුදාව ඉන්නවා. එහෙම තියෙද්දි මෙවැනි සුළු දෙයක් නතර කළා මේ රටේ අහිංසක දුක් විඳින පවුල් 50,000කට වැඩි පිරිසක් මං හිතනවා ත්‍රිකුණාමලයේ වගේම තවත් ඒහා සම්බන්ධ 30,000-40,000ක් දකුණේ වෙරළ තීරයේ ඉන්න අහිංසක මේ දීවරින්ගේ ආත්මාර්ථා වගේ මෙතුමන්ලගේ ජීවිතය නගා සිටුවන්ට එතුමාට ජීවත්වීමේ අයිතිය ලබා දෙන මේ වෘත්තිය ආරක්ෂා කරන්න අපි කටයුතු කළ යුතු වෙනවා. මෙතෙන්දී ප්‍රශ්න ගණනාවක් එනවා. අපි දන්නවා මාළු මේ මත්ස්‍ය විනාශ වෙනව විතරක් නෙමෙයි. දැන් බලන්න හික්කඩුව ප්‍රදේශයට ගියාම මම හිතනවා ඉතාමත්ම සුන්දර. අපි දැක්කා මීට අවුරුදු 20කට කලින් මේ ප්‍රදේශයේ සේවය කරා. අපි දැක්කා කොච්චර අලංකාර විචිත්‍රවත් ඒ කොරල් පර තිබුණාද කියලා. අද කියන්න කනගාටුයි මම හිතනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ගිහිල්ලා බැලුවොත් අද කොරල් පර බලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ සියල්ල මැරිලා විනාශ වෙලා. ඒවා සම්පූර්ණයෙන්ම සමුලඝාතනය කළා
තත්ත්වයක්. විනාඩියක් තිබෙනවා විනාඩියක්.
ඒ නිසා මම විශ්වාස කරනවා මේකෙදි මත්ස්‍ය විතරක් නෙමෙයි ඒ මුහුදු පතුලට පවා මේ විස බීජ ගිහිල්ලා අපවිත්‍ර වෙලා ඒ විතරක් නෙමෙයි මුහුදු ජීවීන් කොරල් පර වගේ මේ රටේ සංචාරක ව්‍යාපාරයේ ඉතාමත් විචිත්‍රවත් ඒක ආකර්ෂණය කරන ගන්නා ඉතාමත්ම දැකුම් කළු ඒ මුහුදේ තිබෙන සියලුම සාක ජීවීන් ඒ සියල්ල විනාශ වෙනවා. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. අද අපි කතා කරන මේ දෙයට දැම්මම කඩිනමින් විසඳුමක් නොදුන්නොත් තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ රටේ ඉතාමත්ම දැකුම් කළු මුහුදු තීරය සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා නැවත වරක් අපට මේවා ආයි ඇතුන් ලවාවත් අද්දවන්න බැරි මම හිතනවා ඒ නුවණක් ඇති කර ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ මේ තුනේ ඉන්ස අවසාන වශයෙන් මං නිහාල් ගලප්පති මැතිතුමා විසින් ගෙනෙන ලද මේ යෝජනාව අද දීවර ඇමතිතුමා එක්කම නියෝජ්‍යම රාජ්‍ය ඇමතිතුමා කවුරු නැති වුණත් මේක මයිතන හැන්සාඩ් වෙනවා. මේ පිළිබඳ අවධානය යොමු වෙන්නට ගරු අමාත්‍යතුමාලාගේ ගරු අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ මයිතනවා ඒ පිළිබඳ නැවත වරක් මතකයේ අවදි කළා මේ ඉතාමත් පවාසනාවන්ත අකාරුණික තත්ත්වයේ තුලින් මේ රටේ මත්ස්‍ය විනාශ වීම වළක්වීම විතරක් නෙමේ මේ රටේ දහස් ගණක් දීවර පවුල් ආරක්ෂා කර ගැනීමෙන් එයාගේ ජීවනෝපාය ශක්තිමත් කරන්නට එයාට ભેදයක් නැතුව මම හිතන මෙතෙන්දී යම් යම් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඒ ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. එක්තරා ව්‍යාපාරික කණ්ඩායමක් එක්තරා කණ්ඩායමක් විසින් තමන්ගේ මම හිතනවා බලය දේශපාලන බලය විවිධ දේවල් වලට මේවට යනු දැනුම ලැබෙනවා. බලය මේ බලය පාවිච්චි කළා කටයුතු කරමින් තිබෙනවා. එසා ඒක අවසන් කරන්නට වහාම කටයුතු කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරමින් ඒ සඳහා මේ සඳහා විශේෂයෙන් පසු විපරම් කරමින් මේ තත්ත්වය නැවත වරක් ඇති නොවන්නට අපි සියලු දෙනාම එකසේ මේ ව්‍යවස්ථාදායක මේ මණ්ඩලය හැටියට මේ පාර්ලිමේන්තුව තුළින් කටයුතු කළ යුතුයි කියන යෝජනාව විශේෂයෙන්ම නැවත වරක් ස්ථීර කරමින් ඔබතුමාටත් උලාසනේ මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත
වෙමි.